පෙර දින කල් තැබූ විවාදය ප්‍රධාන කටයුතු හර්ෂඩි සිල්ලා ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි කතානායකතුමනි, විපක්ෂ වෙනුවෙන් මේ පිළිතුරු කතාව කරන්න ලැබෙන ගැන මම සන්තෝෂ වෙනවා. අද ගෝඨාභය රාජපක්ෂ මහතුමා මේ රටේ ජනාධිපති වෙලා හරියට අවුරුද්දයි. අපේ අගමැති මහින්ද රාජපක්ෂ මහතුමාගේ 75 වෙනි උපන්දිනයත් අදයි. පක්ෂපාත භේදයකින් තොරව අපි ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් සුභ වදනවා, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තව අවුරුදු 4කින් මේ රට අපට බාර දෙනකන් රටේ ලක්ෂ 210ක් ජනතාවට සෙතක් සලසන්න ලැබේවායි මම ආණ්ඩුවට ප්‍රාර්ථනා කරනවා. ඊයේ අගමැතිතුමා මුදල් ඇමති හැටියට සෞභාග්‍ය දැක්ම ප්‍රථම අයවැය ඉදිරිපත් කළා. ඊට කලින් සඳුදා ඩේලි FT පුවත්පතේ අපි කවුරුත් දන්න මහා බැංකුවේ හිටපු නියෝජ අධිපති W.A. විජේවර්ධන මහත්තයා ලිපියක් ලියලා තිබුණා. එතුමාගේ ලිපියේ ටයිටල් එක තමයි බජට් 2021 ගෝටාස් තර්ඩ් වා කියලා. එතුමා කියනවා පළවෙනි යුද්ධය තමයි LTT පරාජය කිරීම, එක ජයග්‍රහණය කරා. දෙවැනි යුද්ධය තමයි දේශපාලන බලය අල්ලා ගැනීම, ඒක ජයග්‍රහණය කරා. හැබැයි මේ තුන්වෙනි යුද්ධය තමයි අමාරුම යුද්ධ කියලා ඔහු කියලා තිබුණා. ඒ ලිපිය අවසන් කරන්නේ ඔහු මෙන්න මෙහෙමයි: If he, meaning the President and the Prime Minister and the government, makes a mistake here, it is irrecoverable. Sri Lanka will be destined to remain a lower middle income country forever කියලා. දැන් අද උදේ මම අහගෙනයි WhatsApp message එකකින් එතුමා ඊයේ රෑ කරපු comments වගේක් කවුද මට එවලා තිබුණා. දැන් මේ අභියෝගය ඉදිරිපත් කරපු විජේවර්ධන මහතුමා ඊයේ රෑ කියනවා බජට් එක කොහොමද කියලා අහනවා. නිවාඩ් කබ්‍රාල් මහත්තයාත් එහා පැත්තේ ඉන්නවා. එතකොට එතුමා කියනවා මේක මේ වාතයයි පිතයි සෙමයි බැලන්ස් කරපු අයවැයක් වගේ කියලා. මං හිතන්නේ නැහැ එතුමා ඒක තමයි කියලා බලාපොරොත්තු වුණේ මේ බජට් එකේ. වාතයයි පිතයි සෙමයි බැලන්ස් කරපු අයවැයක් නෙමෙයි බලාපොරොත්තු වුණේ. මේක growth oriented, එහෙමත් නැත්නම් සංවර්ධනය කරාගෙන යන බජට් එකක්. ඉතින් මං හිතන්නේ මේ අයවැය පිළිබඳව ඉස්සරහට අපි තර්ක විතර්ක කරනකොට මේ සම්බන්ධයෙන් කතාවේ. අයවැය රචනාව ලියපු කෙනා කතානායකතුමනි සෑහෙන මහන්සි වෙලා තියෙනවා. සියලු පව් වෙන අය මත පටවලා තියෙනවා. කොහමද? ජනාධිපතිතුමායි අගමැතිතුමායි බැසිල් රාජපක්ෂ මහත්තයයි එකතු වෙලා රට සෞභාග්‍ය කරන්න කියලා ඔවුන් විස්තර කරලා තියෙනවා. මම පස්ව විග්‍රහ කරන්නම් මේ සියලු කාරණා. ඊට කලින් ගිය සතියේ ඉදිරිපත් කරපු 2020 අයවැය රචනාව කියලා මම කියන්නේ අඩංගු වෙච්ච මහා ප්‍රෝඩාවට ඔවුන්ට උත්තර වඳින්න සිද්ධ වෙනවා. කතානායකතුමා හැටියට ඔබතුමාට වගකීමක් තියෙනවා ඒ උත්තර ඔවුන්ට බඳින්න කියලා. මම කියන්න ජීවිතේට නොකරපු ජනතා මුලා කිරීමක් 2020 වියදම් වල කරලා තියෙනවා. මොකද ඒ වියදම් 2019ට විගණකාධිපතිවරයා මේව විගණනය කරයින් පස්සේ එව්වා මාරු කරලා අරලා තියෙනවා. අපි අභියෝග කරා විගණකාධිපතිතුමාගෙන් සහතිකයක් අරගෙන එන්න කියලා, එහෙම කරන්න පුළුවන් කියලා. 2020 රජය පෙන්වන්න හදනවා රජය අභියෝග සියල්ලම ජයගත්ත අවුරුද්දක් හැටියට. ඔව්, දේශපාලන අතින් සාර්ථකයි. ඡන්ද දෙකක් දින්න. තුනෙන් දෙකක් ගත්තා. විශ්ව සම්මත කරගත්තා. දැන් රටේ සම්පූර්ණ පාලන බලය තියෙනවා. ජනාධිපතිකම තියෙනවා. අගමැතිකම තියෙනවා. ඇමති මණ්ඩලය තියෙනවා. බැසිල් මහතුමා ඇතුව හෝ නැතුව තුනෙන් දෙකේ ආණ්ඩුව තියෙනවා. පළාත් පාලන ආයතනවල බහුතරයක් තියෙනවා. අධිකරණ ඇතුළු රජයේ අනිත් සියලු තනතුරු තමන්ට කැමති අය පත් කරගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව කතානායකතුමනි මුළුමනින්ම වගේ මාධ්‍යයක් තියෙනවා. හැබැයි මෙතන වචනයක් කියන්න ඕනේ සමාජ මාධ්‍ය වල මේ දවස්වල රජය විවේචනය කරන අය හිරේ දාන 30 දෙනෙක් දැනට හිරේ දාලා කියලා ඊයේ පුවත්පතක සඳහන් වෙලා තිබුණා. අපි රජයට කියනවා විවේචන බාර ගන්න. අපි ඉන්න කොටත් විවේචන සමාජ මාධ්‍ය වගේ කරා. එදා ඉරාන් නමතුමාවත් CID එකට කතා කරලා තිබ්බා සමාජ මාධ්‍ය යමක් ගියා කියලා. එතුමා ප්‍රවෘත්ති මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක කියපු දෙයක් සම්බන්ධයෙන් බය කරන්න හදන්න එපා. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ තාම තියෙන රට. දැන් ඉතින් කතානායකතුමනි ආණ්ඩුවට නිදහසට කාරණා නැහැ. එකම අභියෝගය තමයි කොරෝනා වෛරසය. දැන් ඒකත් රජය කියන විදිහට මේ ආණ්ඩුව විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා තියෙනවා. මැඩ පවත්වලා තියෙනවා. ඇමතිවරුන් කියන කතා ඇහුවාම ඔවුන් අපිට පෙන්වන්නේ ලෝකේ විශිෂ්ටතම රටවල් වලින් එකක් කියලා කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන්. අර වර්ල්ඩෝ මීටරක ගැන අපේ කබ්‍රාල් මහත්තයා පෙන්නලා කියනවලු ඇමරිකාවේ මෙච්චර ආසාදිතයෝ ඉන්නවා ලංකාවේ ඉන්නේ මෙච්චරයි කියලා. එහෙමනම් අනිත් එක තමයි යම් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ජනාධිපතිතුමා කියනවා ඒක රටේ මිනිස්සුන්ගේ වැරද්ද. අපේ වැරද්ද නෙවෙයි. රටේ මිනිස්සු හරියට හැසිරලා නැති නිසා තමයි මේ කොවිඩ් එක පැතිරුණා නම් පැතිරෙන්නේ කියලා. අතෝසේම කල්පනා කරලා බලනකොට හරිම වාසනාවන්ත කණ්ඩායමක් මේ ඉස්සරහ පැත්තේ ඉන්නේ. නෑ ඊට වඩා වාසනාවන්ත රටක්. නියම වැඩ්ඩෝ ඉන්න රටක් කතානායකතුමනි. මොකද මම එහෙම කියන්නේ? වසංගතයේ ජයග්‍රහණය කරා වගේම ආර්ථිකය ජයග්‍රහණය කරලා තියෙනවා. බොහෝ දෙනෙක් හිතුවා කතානායකතුමනි 2020 ආර්ථිකේ ඍණ වෙයි කියලා. ලෝක බැංකුව කියලා තිබුණා පුරෝකථනය කරලා තිබුණා ඍණ 6.7ක් වෙයි. ආසියානු සංවර්ධන බැංකුව කියලා තිබා ඍණ 5ක් වෙයි. ජාත්‍යන්තර මූල අරමුදල කියලා තිබා ඍණ 4.7ක් වෙයි. කතානායකතුමනි මහ බැංකුව පවා කියලා තිබුණා ඍණ 1.7ක් වෙයි කියලා මූර්ත ආර්ථික වර්ධනය. හැබැයි කතානායකතුමනි අර කැලණි ගඟ දෙබා කරගෙන මණියක්කිත නාග රාජා මතුණා වගේ මේ සියල්ලම බොරු කරගෙන ගිය සතියේ ශ්‍රී ලංකාවේ නාමික ආර්ථික වර්ධනය මම පැහැදිලි කරන්නම් ධන 6.7යි කියලා මෙන්න මේ අයවැය කතාවේ තියෙනවා. දැන් අපි මූර්ත ආර්ථික වර්ධනය ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ නාමික ආර්ථික වර්ධනයෙන් අපි උද්දමනය අයින් කරන්න ඕන. උද්දමනය 3 නම් මූර්ත වර්ධනය 3.7යි ධන. උද්දමනය 4 නම් මූර්ත වර්ධනය 2.7යි ධන. උද්දමනය 5 නම් මූර්ත වර්ධනය 1.7යි ධන. පුදුමයි. ඒ මුදල් අමාත්‍යාංශයට අනුව ඇත්තයි. අතිවිශිෂ්ටයි. මොකද 2020 පුරෝකථන මොනවද අනිත් රටවල් වලට අපිට වඩා වැඩ බැරි වැඩෝ නැති රටවල් වල. ඉන්දියාව ඍණ 10.3යි. තායිලන්තය ඍණ 7.1යි. මැලේසියාව ඍණ 6යි. පකිස්තානයේ ඍණ 1යි. ඉන්දුනීසියාව ඍණ 1.5යි. මාලදිවයින ඍණ 18.5යි. සිංගප්පූරුව ඍණ 6යි. චීන විතරක් තියෙනවා ධන 1.9ක්. හැබැයි ඊට වඩා ලොකු රටවල් ප්‍රංශයේ ඍණ 10යි. කැනඩාවේ ඍණ 7යි. ජර්මනියේ ඍණ 6යි. ජපානයේ ඍණ 5.3යි. කොරියාවේ ඍණ 2යි. ස්පාඤ්ඤේ ඍණ 13යි. එබැවින් ඉංගලන්තේ ඍණ 10යි. එහෙනම් කොහොමද මෙහෙම වුනේ? එහෙමත් නැත්තම් මේක අර ડોක්ටර් එලියන්ත වයිට් මහත්තයාගේ මුට්ටිය වාගේ ප්‍රෝඩාවක්ද කියලා අපි අහනවා. දැන් මේක 2003 රාජමූල කළමනාකරණ පනතට අනුව ඉදිරිපත් කරන්න ඕනේ වාර්තාවක් ඉදිරිපත් කරා. වාර්තාව 20/20/21 නොවැම්බර් මාසේ 17 වෙනිදා. මම කැමතියි මේ පිටේ 92 වෙනි පිටට හරවන්න. මේ 92 වෙනි පිටේ කියනවා හොඳේ මේ ඊයේ දීපු එක. මම අර කලින් කිව්වේ ගිය සතියේ පාර්ලිමේන්තුවේ බජට් එකත් එක්ක 20/20 කතාව. ලෝපුරා කොවිඩ් 19 වසංගතයේ බලපෑම මත දේශීය හා බාහිර ක්‍රියාකාරකම් සඳහා පීඩනය වැඩි කරමින් 20/20 දී ආර්ථිකයේ 1.5% ප්‍රතිශතයකින් මන්දගාමී වෙනු ඇත අපේක්ෂා කෙරේ. මෙන්න මේක කියනවා. ඊළඟට කියනවා මේක ඍණ 1.5ක් වෙයිලු. මෙන්න මේ පොතත් ඊයම සභාගත කරා. මේ පොත මොකද්ද? මේකත් නීතියට අනුව මහ බැංකුවෙන් ඉදිරිපත් කරන්න ඕනේ සුවිශේෂ සිදුවීම් 20යි 20 සහ 20යි 21 කියලා බජට් එකට කලින්. දැන් මේ පොතේ මේ පොත බලන්න කලින් අපි බලමු අර පරණ පොතේම 5 වෙනි පිට. හරි? මේ 5 වෙනි පිට. අර කලින් පෙන්වුවේ 92 වෙනි පිට. මේ 5 වෙනි පිටට 90 ඍණ 1.5ක ආර්ථික වර්ධනයක් ලබා ගන්න නම් හොඳේ උද්දමනය 8.2ක් වෙන්න ඕන. මොකද මං කලින් කිව්වා වගේ නාමික ආර්ථික වර්ධනයෙන් අඩු කරන්න ඕනේ උද්දමනය. මොකද උපකල්පනය කරලා තියෙන්නේ 2020ට රජේ නෙවෙයි රටේ දළදේශ නිෂ්පාදනය බිලියන 16,030යි. ගිය අවුරුද්දේ බිලියන 15,016යි. හරිනේ 19,20. එතකොට මූර්ත වර්ධනය උද්දමනය 104 නම් 2.7යි. හැබැයි ඍණ 1.5 වෙන්න නම් උද්දමනය 8.2ක් වෙනවා. දැන් මං අහන්න කැමති මහ බැංකුවේ කියන උද්දමනය 104යිලු. හැබැයි මේ අට්ටිය මෙතනට අවිල්ල කියනවා උද්දමනේ ඍණ 8.2යිලු. 92 වෙනි පිටේ තියෙනවා ආර්ථික වර්ධනයේ ඍණ 1.5යිලු. 6 වෙනි පිටේ තියෙනවා ආර්ථික වර්ධන වේගය 2.2යිලු. ඉතින් කතානායකතුමනි, ඉතාමත්ම පැටලැවිලි සහගත දත්ත තමයි මේකේ තියෙන්නේ. හැබැයි මේක විහිළුවක් නෙමෙයි. ගණන් විද්‍යාවක් කළා රට දියුණු කියලා මිනිස්සුම රවට්ටන්න පුළුවන් ටික දවසයි. මිනිස්සු මොඩියෝ නෙමෙයි. ඔවුන්ට තේරෙනවා ඇත්ත. අනික කිසි විටක ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ මෙහෙම රවට්ටන්න බෑ. රවට්ටන්න ගිහිල්ලා කතා නැකතුමනි, රැවටෙන්නේ අපිමයි. පීඩාවටපත් වෙන්නේ අපේ මිනිස්සු. බලමු අපි කවුරුත් දන්න මෙවැනි සෙල්ලම් විද්‍යා කරන්න ගිහිල්ලා අගාධයට ගිය රට ග්‍රීසිය. ඔවුන් දිගින් දිගටම ආර්ථික දත්ත ගැන පුරවැසියන්ට ලෝකෙට බොරු කිව්වා. ආදායම වැඩි කරලා පෙන්නුවා, වියදම අඩු කරලා පෙන්නුවා, අයවැය පරතරය අඩු කරලා පෙන්නුවා, ණය හැංගුවා. 2010 මැයි මාසේ ග්‍රීසිය කඩාවැටෙන කාලේ 2009 පටන් ගත්ත දේ අයවැය පරතරය 7.5%යි කියලා කලින් කියලා තිබ්බට ඒක 12%යි කියලා පස්සේ පෙන්නලා දුන්නා. පස්සේ ජාත්‍යන්තර මූල අරමුදලෙන් කිව්වා ඒකත් වැරදි, ඇත්ත අයවැය පරතරය 15.4%යි කියලා. නමුත් ආයෝජකයෝ මේක දැනගත්තා. ඒක තමයි ග්‍රීක බැඳුම් කරවලින් ආයෝජකයෝ ඉවත් වුණේ. සමහරු අපි දන්නවා ඒව ගිහිලා නැවතත් ගත්තා. ඒ කෙසේ වෙතත් ග්‍රීසිය මේ ආර්ථික දත්ත බොරු කරලා අවසානයේදී කඩාගෙන වැටුණා. ආණ්ඩු එක පිට එක පෙරළුණා. ආර්ථිකය කුඩු පට්ටම් වුණා. මිනිස්සු අනාථ වුණා. කතානායක තුමනි, මං ලංකාව ග්‍රීසියට සංසන්දනය කරන්න හදනවා නෙමෙයි. නමුත් අපිට එයින් ඉගෙන ගන්න වටිනා පාඩම් ගොඩක් තියෙනවා. දැන් බලන්න මහ බැංකුව 2019 වාර්තාවේ, ඒක 2020 අප්‍රේල් 23 අධිපති WD ලක්ෂ්මන් මහත්තයා අත්සන් කළා තියෙනවා. 2019 ණය වාරිකයේ ගෙවීම් හැර මුළු වියදම රුපියල් බිලියන 2915යි කියලා කියනවා. නමුත් ගිය සතියේ 2020 අයවැයේදී කියනවා මුළු වියදම රුපියල් බිලියන 3428ක්ලු. මේක කොහොමද වෙන්නේ? දෙයියනේ කොහොමද වෙන්නේ? එක්කෝ අධිපති ලක්ෂ්මන් මහත්තයා බොරු කියනවා, එහෙමත් නැත්නම් ලේකම් ජයසුන්දර මහත්තයා බොරු කියනවා. කවුද ඇත්ත කියන්නේ? ලක්ෂ්මන් මහත්තයාද හරි, ජයසුන්දර මහත්තයාද හරි, මහ බැංකුවද හරි, ට්‍රෙෂරියද හරි? කතානායකතුමනි, මං අවධාරණය කරනවා ඔබට තමයි මේකේ අවසාන වගකීම එන්නේ. මොකද මේකේ හරි වැරදි බලන්න තියෙන අවසාන තැන තමයි මේ පාර්ලිමේන්තුව. ව්‍යවස්ථාව 148 මේ පාර්ලිමේන්තුවටයි තියෙන්නේ සම්පූර්ණ බලය. මූල්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන්න. කෝ රුපියල් බිලියන 513 කොහොමද ඒව නැති වුනේ? මොකද්ද විඥාව? 2020 ඔක්තෝබර් 2 වෙනිදා නිකුත් කරපු 2020 විසර්ජන පනතේ තියෙනවා ණය වාරික නැතුව මුළු වියදම රුපියල් බිලියන 3556යිලු. දැන් ගිය සතියේ අයවැයදී ඉදිරිපත් කරපු 2019 මුළු වියදම 2020 මුළු වියදම 2854යිලු බිලියන. රුපියල් බිලියන 702ක් අඩු වෙලා. හා? රුපියල් නෙමෙයි. ලක්ෂත් නෙමෙයි. මිලියනයක් නෙමෙයි. බිලියන 702ක්. බිලියනයක් කියන්නේ කෝටි 100ක්. එහෙම වෙන්න බෑ. ඒ කරලා තියෙන්නේ අර අයවැය පරතරය අඩු කරලා පෙන්නලා මිනිස්සුන්ට බොරුවක් ගොතන්න. විකර්ණය කරපු විදියට 2019 තිබුණේ අයවැය පරතරයේ 106.8යි. නමුත් මොවුන්ගේ ගණන් විද්‍යාවත් එක්ක 2019 අයවැය පරතරයේ 109.6යිලු. 146කින් වැඩි වුණාලු. කොහොමද එහෙම වෙන්නේ? මම මේ කතානායකතුමනි මේක ගැන කතා කරන්නේ මේක ඉතාමත්ම වැදගත් දෙයක් නිසා. අපි අයවැය පරතරයේ 100.01 ගැන කතා කරනවා. අපි බදු අයකරණක සහන දැනේක රුපියල් මිලියන 100 ගැන කතා කරනවා. නමුත් අපි මේ කතා කරන්නේ අයවැය පරතරයේ 146කින් වෙනස් වෙලා කියලා. 2020 ඇත්ත කතාව මොකද්ද කතානායකතුමනි? මේ ඊයේ ඉදිරිපත් කරපු FMR වාර්තාවේ 20 වෙනි පිටේ තියෙනවා පළවෙනි මාසයට ආදායම රුපියල් බිලියන 906යි කියලා. හරි, අපි උපකල්පනය කරමු ඒ විදිහටම ඉස්සරහට යනවා කියලා. මේ කොවිඩ් ප්‍රශ්නේ අමතක කරමු. අපි හිතමුකෝ කිසි ප්‍රශ්නයක් නැහැ, ආර්ථිකය හොඳට යනවා කියලා කට්ටිය කියන විදිහට. එහෙමනම් මාස 12ට එන්න පුළුවන් රුපියල් බිලියන 1350යි. වියදම 3550යි බිලියන. එතකොට හිඟය පරතරය රුපියල් බිලියන 2200යි. දැන් අපි ශ්‍රී ලංකාවේ මහ බැංකුව ඊයේ නිකුත් කරපු මේ වාර්තාව ගැන අවධානය පොඩ්ඩක් යොමු කරමු. අපි ඒකේ 19 වෙනි පිටුවට හරවමු කතානායකතුමනි. මේ 19 වෙනි පිටේ තියෙනවා 2020 දළ දේශීය නිෂ්පාදනයේ ඇස්තමේන්තුව ගමු රුපියල් බිලියන 15462යි. එතකොට ඊයේ සභාගත කරපු 19 වෙනි පිටේ තියෙන දත්තත් එක්ක බැලුවොත් අයවැය පරතරයේ 114.3යි. 107.6යි නෙමෙයි, 14.3යි. හරි, ඉතින් ඒ නිසා කතානායකතුමනි මේ පිළිබඳව මම දිගින් දිගට කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම මේ කියන කාරණාව අපි සියලුම දෙනා අවධානයට ගන්න ඕනේ. රජය උත්සාහ කරනවා කියන්න නොගෙවූ බිල්පත් තිබුණා, ඒ නිසා එව්වා ගිය වසරට ගණන් තිබ්බා කියලා. නමුත් ගිණුම් කරණය පිළිගත්ත ක්‍රමවේදයක් තියෙනවා. රජය ගිණුම් තියන්නේ කෑෂ් බේසිස් එකට, අක්‍රුවල් බේසිස් එකට නෙමෙයි, මූල්‍ය පදනම මත, උපචිත පදනම මත නෙමෙයි. හැම අවුරුද්දෙම මෙහෙමයි. උදාහරණයක් හැටියට 2014 ආණ්ඩුව මාරු වෙලා 2015 ආණ්ඩුව ආවහම මම ඇහුවා ට්‍රෙෂරියෙන් කොච්චර තිබ්බද 2014 කරපු වියදම් ගෙවන්න කියලා. බිලියන 240 ගානක් තිබුණයි කියලා කිව්වා, නොකිව්ව බිල්පත්. නමුත් ඒ ආණ්ඩුව ඒව 2014ට මාරු කරේ නැහැ. ඒ ආණ්ඩුව ඒව 2015 වියදම් හැටියට තමයි ගිණුම් ගත කරේ. මොකද ඒක තමයි මේ පිළිගත් ක්‍රමය. හැම අවුරුද්දෙම එහෙමයි. ආදායමත් එහෙමයි, වියදමත් එහෙමයි. අපිට වියදම මාරු කරනවා නම් පහුගිය මේ අවුරුද්දට ආදායමත් මාරු කරන්න ඕනේ. එහෙමනම් ටැක්ස් ගැහුවේ ගිය අවුරුද්ද නිසා. ආදායම විතරක් මේ පැත්තේ තියාගෙන වියදම එහා පැත්තට ගෙනියන්න බෑ. ඒක හයිබ්‍රිඩ් ගිණුම් ක්‍රමයක් මේ රටේ, මේ ලෝකේ කොහෙවත්ම රටක් අනුගමනය කරන්නේ නැහැ. එක්ක කෑෂ් බේසිස් එහෙම නැත්නම් ඇක්‍රුවල් බේසිස් මේ දෙකම එලහරකයි මීහරකයි වගේ අරගෙන ගිහිල්ලා මෙතනට ඇවිල්ලා මහා ලොකු කතාවක් කරලා පෙන්වන්න හදනවා අපේ මේ වැඩෝ මේ ආර්ථිකයේ විශිෂ්ට ලෙස ඉහිලා දාලා කියලා අමූලික බොරු මම ගිය සතියේ අභියෝග කරා මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා මාලින් කිව්වා වාගේ මේ රජයේ ගිනුම් කරන ක්‍රමවේදයේ උල්ලංඝනය වෙලා නැහැ කියලා විගණකාධිපතිවරයාගේ සහතික අපි බලාපොරොත්තු වෙනවා රජයේ සහතිකය මෙතන ඉදිරිපත් කරයි එහෙම නැත්නම් නැවතත් මේ බොරුව වෙනස් කරලා සත්‍ය හෙළි කරයි කියලා මම කලින් කිව්වා වාගේ පාර්ලිමේන්තුවටයි ඒ බලය තියෙන්නේ මට තව යම්කිසි විදියකට කනගාටු වෙන කාරණාවකුත් තියෙනවා අපිට ආරංචි වෙනවා මේ දත්ත විද්‍යාව කරන්න එකඟ නොවිච්ච මේ භාණ්ඩාගාරයේ ඉහළම පුද්ගලයෙක්ව එතනින් අයින් කරලා කියලා භාණ්ඩාගාරයේ පුද්ගලයෝ අයින් කරන්න එපා තමන්ට ඕන විදියට ගණන් හිලව් වෙනස් කරගන්න ඔවුන් ප්‍රොෆෙෂනල්ස්ලා හැටියට එකඟ වෙන්නේ නැත්නම් ඔවුන් වෘත්තීය වේදියෝ අවුරුදු ගාණක් මේ මේ වැඩ කරලා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් අරගෙන එතන ඉන්නේ දේශපාලනඥයන්ට ඕන විදියට නැවෙන්නේ නැති රජයේ නිලධාරි තමයි අපිට අවශ්‍ය. නමුත් එහෙම කරලා ඔවුන්ව එහෙට මෙහෙට තල්ලු කරන එක සම්පූර්ණයෙන්ම වැරදි කියලා මම කියන්න කැමති. අනිත් එක තමයි මේ කරන වැඩෙන් විශ්වාසය සම්පූර්ණ කඩාගෙන වැටෙනවා. කතානායකතුමනි අපි දැන් නැවතත් 20යි 21 අවැදිහ අවධානය යොමු කරමු. මම කල්පනා කරා ආයවැය රචනාව ලිව්වේ සමාන්තර විශ්වයක ඉන්න ඉඳලාද කියලා. මොකද අද තියෙන ප්‍රධානම අර්බුදය මොකද්ද? කෙටි කාලීන ගැටලුව තමයි කොවිඩ් වසංගතය නිසා ඇති වෙලා තියෙන ආර්ථික කඩාවැටීම. මම අලුතෙන් කියන්න ඕනේ නැහනේ. ආයතන වහලා ස්වයං රැකියා අහිමි වෙලා පඩි කපලා හරි මිනිස්සු පාරට වැඩිලා. දැන් බලන්න ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු වාර්තාව මම සභාගත කරන්න කැමතියි මේ සම්බන්ධයෙන්. මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කියනවා 18000ක සමීක්ෂණයක් කරා. ඒ සමීක්ෂණයේ තියෙනවා මහ පරිමාණ ආයතනවල නිෂ්පාදන හරි කර්මාන්තවල 23%ක් බහැලා, විදුලි උත්පාදනයේ 33%ක් බහැලා, ඉදිකිරීම් 23%ක් බහැලා, තොග සිල්ලර 29%ක් බහැලා. නවාතැන් ආහාර 78%ක් බහැලා යනාදී වශයෙන්. ඊළඟට තියෙනවා කුඩා හා මධ්‍යම පරිමාණ ආයතන. ඒවායේ තියෙනවා කැණීම් ආයතන 72%ක් වැඩිලා, කර්මාන්ත 51%ක් වැඩිලා, ඉදිකිරීම් 73%ක් වැඩිලා, වෙළඳ 52%ක් වැඩිලා, සමස්ත සේවා 71%ක් වැඩිලා කියලා. මේක තමයි ඇත්ත. හරි. එතකොට මිනිස්සු දුක් විඳිනවා කතානායකතුමනි පහපාරේ. අර ඊය පෙරේදා WhatsApp එකකින් සමාජ ජාලවල පෙන්නවා මේ මැජෙස්ටික් සිටි එක ඇතුලේ කඩ ඔක්කොම වහලා එව්වා මේ කාඩ්බෝඩ් දාලා වහලා එහෙමත් නැත්නම් ලෑලි ගහලා වහලා කිසි කෙනෙක් නැහැ ඒකත් එක්ක රැකියා සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගිහිලා බලන්න පුළුවන් මෙතන රාජ්‍යයේ ඉන්න කට්ටියට මිනිස්සු දුක් විඳින්නේ නැද්ද කියලා ජනතාව බලාපොරොත්තුනේ සහනය ඔවුන්ට නැගිටින්න අත්වලා මේ අයවැය කනගාටු වෙනවා අපි කිසිම ආර්ථික උත්තේජක වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ නැහැ. There is no stimulus package in this entire budget for the suffering people of this country. මම අහගෙන අද උදේ අපේ මිත්‍ර අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා එතුමාගේ මිත්‍රයා රියාස් මියුලගේ ප්‍රශ්නකට උත්තරය දෙනවා. රියාස් මියුල මහත්තයා කියනවා, "We are happy to see that this government has not given out any goodies කියලා. හරි. goodies දුන්නේ නැලු. සීනි බෝල මිනිස්සුන්ට දුන්නේ නැහැ කියලා මේ පුද්ගලයා කියනවා. අපේ ගරු ඇමතුමා කියනවා, "ඔව් ඔව් ඔව්. ඒක හරි. මිනිස්සුන්ට සීනි බෝල දෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ." මම රට වටේ ගියා. ගියාම මිනිස්සු අපෙන් මේ බඩු මිල අඩු කරන්න කියලා කොහෙවත් ඉල්ලුවේ නැහැ. කවුරුත් අපෙන් සීනි බෝල ඉල්ලුවේ නැහැ. මේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ මහ පොළොවේද කියලා අපිට අහන්න කැමති. සීනි බෝල ගැන නෙමෙයි අපි කතා කරන්නේ. මිනිස්සුන්ට ජීවත් වෙන අත්වලක් දෙන්න ඕනේ මේ බජට් එකෙන්. කිසිම විදියකට ඒක ලැබිලා නැහැ. අර දර්ශන හඳුන්ගඩගේ මේ ඉන්ටර්වියු එකට මං ගියාම එතුමා කිව්වා 69 ලක්ෂයක් නොවැම්බර් වරු කියලා. හරි 69 ලක්ෂයක් නොවැම්බර් විතරක් නෙමෙයි කතානායකතුමනේ මේ රටේ ඉන්න සියලුම දෙනා බලාගෙන හිටියා ඒ ආර්ථික උත්තේජකයක් ලැබුණේ නැහැ. අපි එක උදාහරණයක් ගමු. සංචාරක ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. හරි. කාන් පාන්තවලින් ජීවත් වෙච්ච සංචාර කර්මාන්තයෙන් ජීවත් වෙන කට්ටියට බින්දුව ටුවරිස් කයිස්ලට වැඩ නැහැ. අර අපේ ගම්පැත්තේ හික්කඩුවේ කිසිම ටුවරිස් ෂොප් එකක් වැඩ කරන්නේ නැහැ. බින්දුව. මොකද්ද කරලා තියෙන එකම දේ? ඒගොල්ලෝ කියලා ඒ කට්ටියට මේ බජට් එකෙන් ඍජුවම කිසිම දෙයක් දෙන්න සූදානම් නැහැ. අර දීලා තියෙන්නේ අර පරණ ණය දීපු ටික තව කාලයක් දීලා තියෙනවා ගෙවන්න. එච්චරයි. ආණ්ඩුවෙන් කිසි දෙයක් කරලා නැහැ. සත පහකවත් උත්තේජනයක් දීලා නැහැ. හැබැයි පාරවල් කාපට් කරන්න විතරක් රුපියල් බිලියන 220ක්, මහමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 330ක්. අද ප්‍රමුඛතාවය කතානායකතුමනි පාරවල් කාපට් කරන එකද එහෙමත් නැත්නම් කඩා වැටිච්ච මේ ශේෂ්ත්‍ර ගොඩ ගන්න එකද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. කබ්‍රාල් මහත්තයා කියනවා ප්‍රමුඛතාවයල් තුනක් තියෙනවා. එකක් ජලය. අපි පිළිගන්නවා. ජනතාවට ජලය දෙන්න ඕන එක හොඳයි. නමුත් මේ අවස්ථාවේ ජලයද එහෙමත් නැත්නම් අත දෙන එකද ජනතාවට? අනිත් එක තමයි අලි මිනිස් කැටුම කියලා කියනවා. අලි මිනිස් කැටුමනත් අපිට අවශ්‍යයි මේ විසඳුම්. නමුත් මේ අවස්ථාවේ අලි මිනිස් කැටුමට වඩා මිනිස්සුන්ට කන්න නැති එකේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එකම දේ දීලා තියෙන්නේ කෝවිඩ් රක්ෂණයක් දෙනවයි කියලා කියනවා රැකියාවල් අහිමි වෙච්ච කට්ටියට. ඒකටත් ඔවුන් තමන්ගේ ආයතනයෙන් ආදායමෙන් 0.25ක් දායකත්වයක් දෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ නිසා නිදහසට කාරණා කොච්චර කිව්වත් වැඩක් නැහැ. ආණ්ඩුව කියනවා ආණ්ඩුවට ෆිස්කල් ස්පේස් එකක් නැහැ කියලා මේ උත්තේජන ලබා දෙන්න. ඒ කියන්නේ රජයට රාජ්‍ය මූල්‍ය ඒ හිඩස නැහැ, හැකියාව නැහැ, මුදල් නැහැ කියලා. ඇත්ත තමයි. ණය පොලිය මුළු ආදායමෙන් 72%යි. අර ජනවාරි අගෝස්තු උපකල්පනයට අනුව පඩි විශ්‍රාම වැටුප් මුළු ආදායමෙන් 74%යි. ජනවාරි අගෝස්තු කාලේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1670යි. මුළු ආදායම රුපියල් බිලියන 906යි. ඒ කියන්නේ ආදායම වගේ 188%. ඒක 2020 ජනවාරි ඉඳලා අගෝස්තු වෙනකන් මේ වර්තන වියදම දුර පුරෝකතනයේ 2021 අයවැයට පොලිය 142%. මේ ආදායමෙන් වර්තන වියදම ආදායමෙන් 124%. හැබැයි 72 ඉඳලා 142 අඩු වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. 188 ඉඳලා 124 අඩු වෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. කනකාටුයි කතානායකතුමනි. බොහෝ දෙනා හිතුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විප්ලවීය ආර්ථික දැක්මක් ඉදිරිපත් කරයි කියලා වියතුන් එක්ක එකතු වෙලා. නමුත් තවදුරටත් වකුටු වෙච්ච ලිං මැඩි ආර්ථික දැක්මක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ තුලෙන් වෙන්නේ ලංකාවේ ප්‍රශ්න තවත් වර්ධනය වෙන එක. ලෝකෙන් අදත් ඈත් වෙලා ගල් යුගයකට යන එක. මේ හැමදාම රාජපක්ෂලා ඉදිරිපත් කරන අයවැයක් වගේ. මේ වගේ අයවැය කීයක් රාජපක්ෂලා ඉදිරිපත් කරාද? එවයින් මේ රටේ ණය බර වැඩි වෙලා රට පහළට වැටිච්ච එක විතරයි. අපිට කනගාටු වෙනවා. අපේ රංජිත් සියඹලා පිටියේ මන්ත්‍රීතුමයි තව දෙන්නෙකු වැරෙන්න මේ ගරු සභාවේ ආණ්ඩුවේ කිසිම මිනිස්සෙක් නැහැ. කිසිම ඇමති කෙනෙක් නැහැ. හරි. පළවෙනි දවස අයවැය විවාදෙ. මොකද්ද මේකෙන් ඔවුන් දෙන පණිවිඩ? කිසිම රෙස්පොන්සිබිලිටි එකක් නැහැ. අත්තරලා දාලා. ගෝඨාභය ජනාධිපතිතුමාගේ මේ අයවැයෙන් ඔප්පු කරලා තියෙන්නේ ඔහු තවත් රාජපක්ෂ කෙනෙක් පමණක් බවයි. මොකද මේකේ ජාන ලක්ෂණ වලින් කියන්න පුළුවන් ලංකාව පස්සට අරන් ගිය පරණ සෙට් එකම තමයි මේ ආයවැයත් හදලා තියෙන්නේ කියලා. රචනාව ලස්සනයි, සුන්දර වචන ගොඩයි. නමුත් දර්ශනයක් දැක්මක් විදියට ගත්තාම නිකම්ම නිකං හුලම් බෝලයක් විතරයි කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. ගරු කතානායකතුමනි, කතාවක් කියන්න, එක්තරා තාත්ත කෙනෙක් හිටියා. තමන්ගේ දුවට මඟ පෙන්නවා, හොඳට ඉගැන්නවා. ඇයට ලෝකෙත් එක්ක හොඳට බුද්ධිමත්ව කටයුතු කරලා ජීවිතේ ගොඩක් ඉස්සරහට යන අවස්ථාව තියෙන බව තාත්තට තේරුණා. තාත්තා දුවගේ අනාගතයේ සැලසුම් කරා. නමුත් අවාසනාවට ඒ දුව නොයෙකුත් බොරු ගොතලා කියපු හරියම දැක්මක් නැති සෝබනකාරී තරුණයෙක්ට රැවටුණා. ආදරය කරා, විවාහ වුණා. පස්සේ මේ තරුණයා අර කාන්තාවගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට හැරෙව්වා. නිවාසයටම කොටු කරා. තමන්ගේ මිතුරයන් ඉදිරියට යනකොට මේ ලිම්මැඩි තරුණයා තමන් ගැන විතරක් හිතලා අර කාන්තාවගේ මුළු අනාගතේම අඳුරු කරා. අවසානයේ කසාදෙත් අසාර්ථක වුණා. ගරු කථානායකතුමනි, මේ වගේ ඛේදවාචක අපේ රටේ සමාජයේ කොච්චර තියෙනවද? මම මේ අයවැය කියවනකොට මට හිතෙන්නේ රටක් විදියට අපි ඉදිරියේ තියෙන්නේ අර ලිංගමැඩි තරුණයා නිර්මාණය කළා වගේ ඛේදවාචකයක් කියලා. ඇයි මම මෙහෙම කියන්නේ? අද අපි විවාදයට ගන්න මේ රජයේ ආර්ථික ඉදිරි දැක්ම කරන ලියවිලි. ඕන් පෙන්වනවා රට ගෙනියන තැන. මං අහගෙනයි කබ්‍රාල් මහත්තයා කියන්නේ, කියවනවා ෆන්ඩමෙන්ටල් එක කියලා. මේක තමයි කියනවා ෆවුන්ඩේෂන් එක. බන්දුල ඇමතුමා නැවතත් පැමිණිය, ඔබතුමාට මේ කතාව අහගෙන ඉන්න ශක්තියක් තියෙන්න ඕන. හරි, බොහොම හොඳයි. හරි, ඉතින් ඒ නිසා කථානායකතුමනි, මේ අර ලිංගමැඩි තරුණයා වගේ මේ ආණ්ඩුව අපේ රටවටේට තාප්පයක් ගහලා කොටු කරගන්න යනවා. ඒ බව තමයි මේකෙන් පේන්නේ. උදාහරණයක් හැටියට ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ගැන කතා කරනවා මේ රට. මේ බජට් එකේ හානිකර බව පවසනවා එව්වා. ඒ හරහා නිෂ්පාදන ශේස්ත්‍ර රාශියක් පසුබෑමට ලක් වෙලා ඇතයි කියලා ඔවුන් කියනවා. රට තුළ නිපවාගත නොහැකි අමුද්‍රව්‍ය සහ අන්තර්භාණ්ඩ උපකරණ පමණ ආනයනය කිරීම රජයේ වෙළඳ ප්‍රතිපත්තිය බවට ඔවුන් මේ අයවැයෙන් ඉදිරිපත් කරනවා. තේ කුරුඳු ගම්බිරිස්වැනි කෘෂි නිෂ්පාදන පාරම්පරික විසිතුරු භාණ්ඩ එළවලු ධාන්‍ය පළතුරු අපනයන සඳහා පමණක් ද්විපාර්ෂික භාණ්ඩ වෙළඳ ගිවිසුම් අත්සන් කළ යුතු බව ඔවුන් කියනවා. කිසි විටකත් සේවාංශයේ විවෘත නොකරන බව ඔවුන් කියනවා. ආනයන ආදේශ කර්මාන්ත හරහා විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔවුන් කියනවා. අනේ අපොයි කථානායකතුමනි, ලංකාව වගේ ලෝකේ ස්වර්ණමය ස්ථානයක පිහිටි රටක් මේ වගේ අමනෝඥ විදියට කටයුතු කරන්න අවශ්‍ය නැහැ. ඔය කියන ආර්ථික දර්ශනය අසාර්ථක වෙලා ගොඩක් කල්. කථානායකතුමනි, ඔය ඉදිරිපත් කරලා තියෙන ආර්ථික න්‍යාය ගැන පොඩ්ඩක් කතා කරමු. අපේ මිත්‍ර ආචාර්ය බන්දුල ඇමතුමත් මෙතන ඉන්න නිසා. ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂනල් ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියන්නේ ආනයන ආදේශන කර්මාන්තීකරණය මූලික වශයෙන් රටක් සංවර්ධනය කිරීමේදී විදේශයන්, ඒ කියන්නේ සංවර්ධිත රටවල් මත ඇති යැපීම අඩුකර ගැනීම කියන එක තමයි න්‍යාය. අවසාන ඉලක්කය තමයි රට ස්වයංපෝෂිත කර ගැනීම. ඒක තමයි ওই න්‍යාය. ඒක තමයි මේකේ ලියලා තියෙන්නේ. කොහොමද මේ න්‍යායට අනුව දේශීය කර්මාන්ත රැක ගන්නවා, ශක්තිමත් කරනවා, වර්ධනය කරනවා? හරි, ලස්සන වචන සෙට් එක. ඒක තමයි මේ රචනාවේ තියෙන්නේ. හැබැයි මේක සාර්ථක වෙන්නේ කොහොමද? ප්‍රැක්ටිකලි වෙන්න නම් ඉහළ අපනයන බදු ගාස්තු දාන්න ඕනේ, ටැරිෆ්ස් ඇන්ඩ් ඩියුටිස්. ආනයන සීමා කරන්න ඕනේ, කෝටා දාන්න ඕනේ. ඊළඟට අධි ප්‍රමාණය වෙච්ච විනිමය අනුපාතයක් තියාගන්න ඕනේ, ඕවැලියුඩ් කරන්සි. ඒ කියන්නේ පළවෙනි පිටේ කතා කරන සාපේක්ෂ වාසිය, එමත් නැත්නම් කම්පැරිටිව් ඇඩ්වාන්ටේජ් එක මේ න්‍යායට විරුද්ධයි, ප්‍රතිවිරුද්ධයි. 1950 කණන් වල මගේ උගත් මිත්‍රයා දන්නවා, රවුල් ප්‍රෙබිස් කියන ආජෙන්ටින් ආර්ථික විද්‍යාඥයා තමයි මේ පිළිබඳව වැඩිපුරම වැඩ කරේ. ඒ කාලේ ආජෙන්ටිනාව, බ්‍රසීලය, මෙක්සිකෝ වගේ දකුණු ඇමරිකාවේ රටවල්, ඊළඟට ඉන්දියාව වගේ රටවල් මේ ISI ප්‍රතිපත්තිය, ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන් ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියන ප්‍රතිපත්තිය අනුගමනය කරා. ඔබතුමාට මතක ඇති, මේ ප්‍රතිපත්තිය තමයි 59-60 ඉඳලා 70 විතර වෙනකන්, 68-70 ඇරෙනකොට අපේ රටේ ක්‍රියාත්මක කරේ සමාජවාදී රටක් ගොඩනගන්න. හැබැයි ඒ කාලේ ජීවත් වෙච්ච කට්ටිය දන්නවා, මේ මහ බැංකුවේ වාර්තාව අරගෙන බැලුවොත් පේනවා මේ රටේ වැඩිපුරම විරකියාව තිබුණේ 1975. වැඩිම සංවෘත සහ වැඩිම නියාමනය තිබිච්ච කොමියුනිස්ට් බ්ලොක් එකෙන් එහා පැත්තේ තිබිච්ච රට තමයි ලංකාව. හැම ශේෂ්ඨයේම දැඩි වෙළඳ හා විනිමය පාලනය, හැම තැනම රජයේ ආර්ථික කටයුතු වල නිරත වෙලා නොයෙකුත් රාජ සංස්ථා ඇති කරලා. නමුත් එන්න එන්නම රටේ ජනතාව පීඩනයට පත් වුණා. විරකියාව 120ට වඩා ඉහළ ගියා. විදේශ සංචිත තිබුණේ මාස එකහමාරකට පමණ 1975. ආර්ථිකය බිඳුවටම වැටුණා. එහෙම තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 6-5ක ඡන්දයක් අරන් සිස්ටම් චේන්ජ් එකක් කරේ. හරි. ඉතින් ඒ නිසා ඒ අනුව නමුත් එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පටන් ගත්ත ඒ සිස්ටම් චේන්ජ් එක දිගටම කරගන්න බැරි වුණා. මොකද අපේ රටේ පටන් ගත්ත යුද්ධය සහ නොයෙකුත් ආණ්ඩු මාරු වෙනකොට තිබිච්ච දේශපාලන න්‍යායවල් නිසා ඒ ක්‍රමවේදය හරියට ඉස්සරහට යන්න බැරි වුණා. හයිබ්‍රිඩ් එකක් වුණා. එහෙටත් නැති මෙහෙටත් නැති. හැබැයි ඒ වෙනුවට ආසියාවේ රටවල් ඒෂියන් ටයිගර්ස් කියලා හඳුන්වන රටවල් ලෝකෙත් එක්ක එකතු වුණා, සම්බන්ධ වුණා, විවෘත වුණා, ආනයන අපනයන ශක්තිමත් කරා, සීග්‍රේ නොවුන් දියුණු වුණා. කතානායකතුමනි, මම තව කතාවක් කියන්න. ලංකාව කියන්නේ පිටකොටුවේ තියෙන කඩකාමරයක් වගේ. අපි උපකල්පනය කරමු. ඇනලොජි එකක් විතරයි. පිටකොටුවේ තියෙන කඩකාමරය කියන්නේ වෙළඳාමට නියම තැන. පිටකොටුවේ කඩයක් තියෙන කෙනෙක් සාමාන්‍යයෙන් දුප්පත් වෙන්න බෑනේ. ඔහු මොකද්ද කරන්න ඕනේ? වෙළඳාම. එතකොට තමයි ඔහු දියුණු වෙන්නේ. හැබැයි කාට හරි කියන්න පුළුවන් කතානායකතුමනි, මේ දවස්වල කහහරි ගණන්. ඒ නිසා කඩේ කඩලා තාප්පයක් ගහලා අපි මෙතන මේ පිටකොටුවේ පර්චස් 10 කහවවමු කියලා. හරියට මේ අයවැයේ තියෙන්නේ යෝජනාත් අන්නේ වාගේ කතා. ඒකෙන් ආර්ථික ප්‍රතිඵල ප්‍රතිලාභ ගන්න පුළුවන් එක ඇත්ත. හැබැයි කහවලින් ගන්න ආදායමට වඩා දහස් ගුණයක් ගන්න තිබ්බා අර පිටකොටුවේ කඩේ කඩලා දාන්නේ නැතුව. එතන ඉඳන් පිටකොටුවේ තොගවලතසල ඉඳලා එයා වෙළඳාම කරානා පර්චස් 10 කඩේ කහවවල හම්බ වෙන ආදායමට වඩා ගොඩක් වැඩි. ඒක තමයි කතානායකතුමනි පිහිටීම වැදගත්කම අනුව සැලසුම් සකස් කර ගන්න ඕනේ කියන්නේ. ඒකයි ලංකා වටේට තාප බඳින එකට වඩා ලංකාවෙන් පාලම් බඳින එක වැදගත් වෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ දේශීය ආර්ථිකය ගොඩ ගන්න කතානායකතුමනි. දේශීය කෘෂිකර්මය ගොඩ ගන්න ඕනේ. දේශීය කර්මාන්ත ගොඩ ගන්න ඕනේ. දේශීය සේවා ගොඩ ගන්න ඕනේ. නමුත් එය සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ වෙළඳ පොළ ප්‍රසාරණය කිරීම හරහා. වෙළඳ පොළ ප්‍රසාරණය කිරීම හරහා. සම්ප්‍රදායක් තියෙනවා පිළිතුරු කතාව කරනකොට කෑ ගහන්න එපා ප්‍රසන්න මන්ත්‍රීතුමා, මේක කැලණිය නගර සභාව නෙමෙයි. කරුණාකර කතානායකතුමා මට කතා කරන අවස්ථාව දෙන්න. ඒ නිසා අපි කාර්යක්ෂමව තරඟකාරීව ආයතන විවසායකයන් බිහි කරන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ. ඒකට හරි ප්‍රතිපත්තියක් ඕනේ. ලිං මැඩි ආර්ථික දැක්ම හරියන්නේ නැහැ. දඹුල්ලේ ගොවි මහත්තයාගේ භෝගය ඩුබයි සුපර් මාකට් එකේ හොඳ ඩොලර් ගානකට විකුණන්න නම් අපි කෘෂි සැපයුම් ජාල එකට බැඳෙන්න ඕනේ. ලෝක එකතු වෙන්න ඕනේ. අපේ ඉහළ හැකියාවක් තියෙන තරුණ තරුණියන්ට අවස්ථාව තියෙන්න ඕනේ. කලාපීය නිෂ්පාදන ජාලවලට සම්බන්ධ වෙන්න ඕනේ. බැංගලෝ, ආන්ද්‍ර ප්‍රදේශ් වාගේ අපිට පුළුවන් වෙන්න ඕනේ ලෝකෙත් එකට බැඳිලා ඒවා ඒ සැපයුම් ලබා දීලා ඒ තරුණ තරුණියන්ගේ හැකියාවට ඒ මේ හොඳ රැකියාවක් හොඳ පඩියක් ලබා ගන්න. දැන්වත් මම අර දඹුල්ලේ පටන් ගත්ත ප්‍රභාස්වර කියන ලංකාවේ පළවෙනි තෙතමනයයි උෂ්ණත්වයයි පාලනය කරපු ඒ කෘෂි ගබඩාවවත් හදලා ඉවර කරන්න. එහෙම තමයි අපිට පුළුවන් වෙන්නේ දඹුල්ල ගොවි මහත්තයාගේ කෘෂි භෝග ටික ඩුබායි වලට අරගෙන යන්න. ඒක කරන්න අයිඩියෝලොජි එක වෙනස් වෙන්න ඕනේ. දෘෂ්ටිවාදය වෙනස් කරගන්න ඕනේ. කතානායකතුමනි, අපිට පුළුවන්. ශ්‍රී ලංකා කැන්, ශ්‍රී ලංකා කැන්, අපිට පුළුවන්. ඉතින් ඒ නිසා අපි බය වෙන්න නරකයි. අපි තාප බඳින්න නරකයි. හරි බලන්න. අනේ කෑ ගහන්න එපා. පොඩ්ඩක් ඉන්නකෝ. මට ඔබතුමාගේ වෙලාවේ කතා කරන්නකෝ.
කරු මන්ත්‍රීතුමා බාධා කරන්නේ නැතුව එතුමාට කතා කරන්නයි ඩාරින්නේ.
ඔබතුමා කතා කරගෙන යන්න.
හරි හරි. ඒ නිසා බලන්න කතානායක තුමනි, හරි, ගිය සඳුදා මේ දවස් 4කට 3කට කලින් වියට්නාමේ අසංකරා ලෝකේ ලොකුම වෙළඳ ගිවිසුම RCEP Regional Comprehensive Economic Partnership ආසියාන් රටවල් 10යි ඒකට එකතු කරලා තිබ්බා. ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය, නව සීලන්තය සහ සවුත් කොරියාව. මං කැමති මේ අපේ උගත් මිත්‍රයොන්ට චාට් තුනක් පෙන්වන්න. මේ චාට් තුනේ තියෙන්නේ මේ වියට්නාමේ, මේ තියෙන්නේ ආනයනය, මේ තියෙන්නේ අපිට. මම මේක සභාගත කරනවා. මම ඔබතුමාගෙන් කාරණිකව ඉල්ලනවා මේක හැන්සාඩ් ගත කරන්න කියලා. එතකොට තමයි මේ අයිඩියොලොජි එක වෙනස
තේරෙන්නේ.
මෙතන පෙන්වන්නේ කතානායකතුමනි, 1998 ඉඳලා කොහොමද අපනායනය වියට්නාමේ වැඩි වුණේ. එතකොට තියෙන ඉස්සර කාලේ අපනායනය කරේ රෙදි පිළි, කෘෂි භාණ්ඩ, මිනරල්. නමුත් එන්න එන්න 2012, 14, 16, 18 අතිශයින් වැඩි වුණා ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රොනික්ස්, ඒගොල්ලන්ගේ මැෂිනරි. හැබැයි ඒ වගේම ඒගොල්ලන්ගේ ආනයනත් වැඩි වුණා. ආනයනත් වැඩි වෙනවා, ඒව පාවිච්චි කරනවා අපනායන අමුද්‍රව්‍ය හැටියට අපනායනය වැඩි වෙනවා. ඊළඟට මම පෙන්වන්න කැමති, එතකොට ඒගොල්ලන්ගේ වෙළඳ ශේෂය අතිරික්ත ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 10යි. පොඩි රටක්, නමුත් අතිරික්ත. තායිලන්තේ බලන්න, තායිලන්තෙත් එහෙමයි. මේ බලන්න, එන්න එන්න වැඩි වෙනවා. පරණ දේවල් වෙනුවට අලුත් නවෝත්පන උත්පාදන එකතු වෙනවා. ඉලෙක්ට්‍රොනික්ස් එක්ස්පෝර්ට් එක වැඩි වෙනවා. දැන් බලන්න අපේ උගත් මන්ත්‍රීතුමා ලංකාව, මේ අනිත් රටවල්, මේ ලංකාව, මේ බලන්න, මේ තියෙන්නේ අපේ අපනයන, අර මේ තියෙන්නේ ආනයන. ඒක වෙනස බලන්න, වෙනස බලන්න. මේ මේ රූප සටහනෙන් වෙනස පේනවා. අපේ කිසිම විදියකට ඉලෙක්ට්‍රොනික්ස් එක්ස්පෝර්ට් වැඩි වෙලා නැහැ. තාක්ෂණය මුසු කරපු එක්ස්පෝර්ට් වැඩි වෙලා නැහැ. තාමත් අපි රෙදිපිලි අපනයන කරමින් ඉන්නවා. මොකද අපි මේකෙන් ඉගෙනගත් යුතු පාඩම, මේකෙන් ඉගෙනගත් යුතු පාඩම තමයි අපිට සරල භාණ්ඩ නිෂ්පාදනය කරලා දියුණු වෙන්න බෑ. අපි සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනේ. හරි, එතකොට තමයි වැඩි පැඩි ලැබෙන හොඳ රැකියා අපේ තරුණ තරුණියන්ට ලැබෙන්නේ. ගරු විදේශ ඇමතිතුමා, ඒකට ලෝකේ කලාපීය නිෂ්පාදන ජාල සමග එකතු වෙන්න ඕනේ. ඒව කරන්න නම් අපි වෙළඳ ගිවිසුම් වලට ඇතුළත් වෙන්න ඕනේ. ගරු කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමා, ඔබේ කාලය අවසන් වෙයි
කියන්නේ. නෑ නෑ, තව විනාඩි 15ක් දෙනවා, 20ක් දෙනවා. හරි, අපි දැන් ජනතාවගේ එදිනදා ප්‍රශ්න වලට එමු කතානායකතුමනි. හරි, මේ ආයවැයේ මොකද ඒ සම්බන්ධයෙන් තියෙන්නේ? ජනාධිපතිතුමා ඡන්ද දෙනපු ගමන් බදු අඩු කරා. සෞභාග්‍ය දැක්මට අනුව කිව්වා මෙන්න මෙහෙම දෙයක්. බදු අඩු කිරීම, අඩුවන අත්‍යවශ්‍ය බඩු මිල අඩුවීම ස්ථාවරව පවත්වාගෙන යාමට කටයුතු කෙරේ. සෞභාග්‍ය දැක්මේ 37 වෙනි පීඨේ ප්‍රධානතම අංගය කියලා කිව්වා.
විපක්ෂ සංවිධායකතුමා කාගේ කාලයෙන්ද එතුමාගේ එතුමාට කාලය දෙන්නේ?
පොඩ්ඩක් අඩු කරලා දෙනවා.
එක්කෙනෙක්ගේ නෙමෙයි, හැම එක්කෙනාගේම දෙක දෙක අඩු කරලා දෙන්න.
හරි, නමුත් අත්‍යවශ්‍ය බඩු මිල අඩු වුණාද?
ගරු කතානායකතුමා, එක්කෙනෙක්ගේ නෙමෙයි,
හැමෝගෙම දෙක දෙක,
හැම එක්කෙනාගේම.
හරි 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 හරි, බඩු මිල අඩු වුණා. ඉල්ලුම පහළ දමලා උද්දමනය අඩු කරන කාලේ වුණත් සංසන්දනය කරන්න. මේ ඍජු බදු නැති මේ අපි බාණ්ඩ ගමු. පරිප්පු එදා රුපියල් 170, අද 73යි, 173යි, මාස 12කට කලින් 135යි. මුං ඇට අද 437යි, ගිය නොවැම්බර් 275යි. මම මේ මහ බැංකුවේ ගිය සතියේ වාර්තාවෙන් ගන්නෙ. සීනි අද 126යි, එදා 106යි. වියලි මිරිස් අද 651යි, එදා 454යි. කහ අද 4500යි, සමා වෙන. අද නෑ. හරි, එදා 4500. හරි, මේ වාගේ ඍජු බදු නැතිවවත් කැකුළු හාල් 105යි, සම්බ 127යි, මධ්‍යම පරිමාණයේ පොල් ගෙඩියක් රුපියල් 75යි. අනිත් පැත්තට ගරු කතානායකතුමනි, පෙට්‍රෝල්, ඩීසල් එදා ඉඳන් දිගටම.
සීදරන් මන්ත්‍රීතුමා,
ගෞරව சபாநாயகர்களே, எங்களுக்கு தரப்படுறதே 20 நிமிஷம் தான். அப்புறம் எங்கட நேரங்கள்ல எடுக்க கூடாது. கௌரவ, எங்களுக்கு தந்திருக்கிறதே எங்க கட்சிக்கே 20 நிமிஷம். இல்ல அப்புறம் அதுல ரெண்டு ரெண்டு நிமிஷம் எடுக்கிறேன்டா, நாங்கள் எப்படி பேசுறது? அவர்கள் வேணுமெண்டா தங்கட கட்சியில எடுத்துக்கொள்ளாமே தவிர எங்க கட்சியில அவர்கள் எடுக்கலாம், நாங்க அதுக்கு சம்மதம் இல்லை.
හරි එතකොට මං කියාගෙන ආවේ ජනතාව මේ ජනතාවට වෙච්ච සෙතක් නෑ මේ බඩු අඩු කිරීමෙන්. ඒව ගිහිල්ලා තියෙන්නේ අර මුදලාලිට විතරයි. දැන් මොකද මේ අලුත් බදු ප්‍රතිපත්තිය? අලුත් බදු ප්‍රතිපත්තියෙන් කියනවා 20/20 ආදායම රුපියල් බිලියන 1580ක් වෙනවලු. 2021 දී තානායකතුමනි රුපියල් බිලියන 2019ක් වෙනවලු. 128කින් මේ බදු වැඩි කරනවලු. සියයට 28කින් මේ ඊයේ බජට් එකේ කියනවා 128කින් බදු වැඩි කරනවලු ජනතාව මත ගහපු. හැබැයි මම කියනවා 2020 දී ඔය කියන 1580 බිලියන ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ රුපියල් බිලියන 1350යි. එහෙම වුණොත් බදු වැඩි කිරීම 149.5ක් වෙනවා. කවුද මේව ගෙවන්නේ? මේව ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. කෑම බදු, වැට් බදු, GST බදු කියලා අලුත්ම එකක් ගහනවලු. හැබැයි සර්ගේ කට්ටිය නන් නෙවෙයි. සර්ගේ කට්ටිය නන් නෙවෙයි. මේක පුදුමයි, ඒත් ඇත්තයි. මේ බජට් කතාවේ 50 වෙනි පිටේ කියනවා අර හංගගෙන ඉන්න කළු සල්ලි ටික අලං ආවොත් එහෙම ඒ කට්ටියට 100%ක විතරක් බද්දක් ගෙවලා එව්ව පාවිච්චි කරන්න ඉඩ දෙනවා කියලා. එහෙම හංගගෙන ඉන්න සල්ලි සාමාන්‍ය මිනිස්සුන්ට නෑ ගරු කතානායකතුමනි. බදු පිට බදු ගහලා මිනිස්සු හැම්බත් වෙලා කතානායකතුමනි. නමුත් මේ ආයවැයනු තවත් බදු. හරි බදු ගෙව්වා කියමුකෝ. මොනවද බලාපොරොන්දු වෙච්ච ප්‍රතිලාභ? අඩු ගානේ බදු සහන ලැබෙන ලොකු හාල් මෝල් හිමියන්ගෙන් රුපියල් 98ට සහතික මිල කිලෝ එකක් දෙන්න කියන කරු කතානායකතුමනි. මෙච්චර බදු ගෙවන ජනතාවට ඒ සහනේ ලබා දෙන්න, එක සහනයක් ලබා දෙන්න, ගැසට් එක ගහපු මිලට හාල් ටික දෙන්න, සම්බ කිලෝ එක 98ට දෙන්න, ඒ ටිකවත් කරන්න කියලා අපි ඉල්ලනවා. අපේ ගරු අගමැතිතුමනි, ඔබතුමාගේ උපන්දිනයට අපි ඔබතුමාට සුබ පැතුවා. ඔබතුමා හිටියේ නැහැ, අපි නැවතත් ඔබතුමාට සුවපත් වෙනවා 75 වෙනි උපන්දින. හරි වැඩ බැරි පුරාජේරු ආණ්ඩුව කියලා මිනිස්සු කතා කරන්නේ ඔන්න ඔය නිසායි. හරි කොච්චර සිස්ටම් චේන්ජ් කරත් මහ විශාල වී අස්වැන්නක් තියෙන මේ කාලේ ගැසට් එකේ ගානට හාල් ටික දෙන්න බැරි බදු ගෙවන ජනතාවට මොකද්ද අපේ ආණ්ඩුවේ ඇති ප්‍රයෝජනේ? ඩඩ්ලි මහත්තයා අපේ බන්දුල මහත්තයාව බය කරගෙන, ඩඩ්ලි මහත්තයා බන්දුල මහත්තයාව ජෝක් එකකට අරගෙන, අඩු ගානේ දැන්වත් අපි පටන් ගත්තු අර සාර්ථකව කරගෙන ගිය SME හාල් මෝල් සම්පකාරයේ ශක්ති රයිස් වැඩපිළිවෙල පටන් ගන්න කියලා මං ඔබතුමාගෙන් ඕනකමින් ඉල්ලනවා රුපියල් 98ට සාමාන්‍ය බදු ගෙවන ජනතාවට සහනයක් දෙන්න කියලා. කතානායකතුමනි, අවුරුදු 72ක් තිස්සේ නොයෙකුත් රජයන් බදු ගහනවා, වියදම් කරනවා. නමුත් මිනිස්සු එතනමයි. හැබැයි නායකන්ද නම් එන්න එන්න වැඩි වෙනවා. මම මේ ආණ්ඩුවට විතරක් මේක කියනවා නෙමෙයි, සියලුම දෙනා මේ පිළිබඳව වග කියන්න ඕනේ. ගිය ආණ්ඩුව මාස 60කට අගමැතිතුමනි රුපියල් බිලියන 5600ක් ණය අරගෙන තියෙනවා. ඒවයින් නොයෙකුත් දේවල් කරලා තියෙනවා, කතිකෝ පස්සෙව පෙන්නයි. නමුත් මේ ආණ්ඩුව මාස 7කට රුපියල් බිලියන 1231ක් ණය අරගෙන තියෙනවා. එතකොට අවුරුද්ද ඉවර වෙනකොට බිලියන 2000 වෙන්නත් ඉඩ තියෙනවා. මම දන්නේ නැහැ, දත්ත ජාම දීලා නැහැ. මාස 60ට 5600යි, මාස 60ට 5600යි, මාස 7ට 1300යි. 2020 මුළු ණය බර රුපියල් බිලියන 14261යි. ඒ කියන්නේ අගමැතිතුමනි එක පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 713. හරි හරි සමහරවිට හරි හරි ලක්ෂ 7000ක් ලක්ෂ 7000 7,13,000ක් ණය. කතානායකතුමනි මේක තමයි අපි මුහුණ දෙන විශාලතම ප්‍රශ්නය. ණය උගුල. නමුත් මේ ණය ගෙවන්න නැවත ණය ගන්න සිද්ධ වෙනවා. ඒකයි ණය උගුල කියන්නේ. හරි. කොවිඩ් ප්‍රශ්නය ගැන කතා නොකළ වගේම කතා නායකතුමනි ෆන්ඩමෙන්ටල් එක තමයි මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ගැන මේ අයවැය ආර්ථික ඉදිරි දැක්මේ කතාවක් කිසිම තැනක නැහැ. ඒකයි මම කලින් ඇහුවේ මේක ලිව්වේ සමාන්තර විශ්වයක ඉන්න කෙනෙක්ද කියලා මේ රචනාව ගරු කතා නායකතුමනි. කොහොමද මේ නායකයන් අපි පක්ෂ විපක්ෂ ભેදයක් පොඩ්ඩකින් පැත්තකට තියමු. මොකද මේක වැදගත් ජාතික ප්‍රශ්නයක්. දේශීය ණය තියෙනවා රුපියල් බිලියන 7708ක්. බැංකු වලින් 7695ක් බිලියන, බැංකු නොවන ආත වලින් 4013ක් බිලියන. මේක තමයි මුළු ණය. මේ මුළු ණය වලින් වැඩි හරියක් තියෙන්නේ EPF එකයි NSB එකයි හරහා වැඩ කරන ජනතාවගේ ඒ විශ්‍රාම මුදල් විශ්‍රාම යනකොට ලැබෙන මුදල් ආයෝජනය කරලා. දැන් රජය කියනවා මම කබ්‍රල් මහතුමත් කියනවා අහගෙන හිටියා අපිට මේ ට්‍රිලියන 14න් ට්‍රිලියන 1.4ක් වැඩි වෙලා තියෙන්නේ ණය පොලිය වැඩි වෙච්ච නිසා. ඒ නිසා අපි පොලිය අඩු කර ගන්න ඕනේ. ඒක වැරද්දක් නැහැ. නමුත් ඒක කොහොමද කරන්නේ? ඒක බලෙන් කරනවද? එහෙමත් නැත්නම් වෙළඳ පොලෙන් කරනවද? කැබිනට් එකෙන් තීරණයක් අරගෙන තියෙනවා ඒක බලෙන් කරන්. ඒ තීරණය කියනවා මෙන්න මේක තමයි වැඩිම පොලිය අපි අර්ථසාධක අරමුදලට සහ අනික් කට්ටියට ගෙවන්නේ ඒ බිල්පත් සඳහා කියලා. දැන් ඊයේ හොඳ කතාවක් මෙතන කිව්වා. අර්ථසාධක අරමුදල 55 ඉඳලා 60 වෙනකන් දැන් මේ රිටයර් වෙන්න කල් තියෙනවා අවුරුදු 5. දැන් මේකේ යටි අරමුණ මොකද්ද? මම අහන්න කැමතියි ගරු මුදල් ඇමතුමාගෙන් ඒක නොවේ කියලා. හරි. නමුත් අපිට අහන්න අයිතියක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 5ක් තිස්සේ අර ගෙවන්න තියෙන මුදල ගෙවන්න වෙන්නේ නැහැ. ඒ මුදල නැවතත් රජයට ගන්න පුළුවන් ආයෝජනය කරන්න. ඔවුන්ගේ ණය ගෙවන්න. නමුත් ඒ ණය වලට ගෙවන පොලිය සම්පූර්ණයෙන්ම පල්ලෙහාට බහලා තියෙනවා. 10.8 තිබිච්ච පොලිය ගිය සතියේ 5%ට අඩු වෙලා තියෙනවා. බොහෝ දෙනා ජීවත් වෙන්නේ ඒ ලැබෙන පොලියෙන්. අපේ වයසක තාත්තලා ඒ කට්ටිය ජීවත් වෙන්නේ ඒ තමන්ගේ පෙන්ෂන් එකෙන් හැවිච්ච දේ මේ දාලා බැංකුවේ. ඔවුන්ට හරිම අමාරුයි. හරි. ඉතින් බලන්න ඊළඟරත්න මහත්තයා මේක ගෙනාවා. රොනි ඩිමල් මහත්තයා, ජයජාදන මහත්තයා කාලේ මේක තවදුරටත් සංශෝධනය කරා. හැබැයි මේ මුදල් රජය විසින් තමන්ගේ ඕනෑපාකම් වලට පාවිච්චි කරනවට වඩා මේ මුදල් තියෙන්නේ වැඩ කරන ජනතාව වෙනුවෙන්. ඒ නිසා මේ වැඩේ නම් කරන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලන. 50 ඉඳන් 60ට වැඩි කරන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒ මිනිසුන්ගේ ආයෝජන මුදල් වලට සරලන පොලියක් ගෙවන්න කියලා. අනිත් එක තමයි විදේශ ණය. මේක තමයි this is the problem honorable speaker. We have 6.6 trillion rupees in foreign loans. That is 35.4 billion US dollars. Right? Of that, about 15 billion US dollars consist of what are called commercial loans. And within that, we have about just under 14.5 billion in what are called international sovereign bonds. Now, outside of this, there are things called Sri Lanka development bonds that are subscribed to by local banks but in foreign currency. එතකොට මේ එන මාස 12ට අපිට විශාලතම අභියෝග මූණ දෙන්න තියෙන අභියෝගය තමයි කතා නායකතුමනි ඩොලර් බිලියන ගරු අගමැතිතුමනි ඩොලර් වලින් නම් ඩොලර් මිලියන 6700ක් තියෙනවා අපිට ගෙවන්න. ඒ ඊට අමතරව ස්වප් තියෙනවා ඩොලර් මිලියන 1300ක්. ඇමරිකාවේ මහ බැංකුවෙන් ගත්ත ඩොලර් මිලියන 1000ක් බිලියනයක මේ රිපෝ එකකුත් තියෙනවා. එතකොට මේ ඩොලර් ප්‍රමාණය කොහොමද අපි හොයාගන්නේ? ඒකට අමතරව මේ ඉදිරිපත් කරපු අයවැය පරතරෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 10%ක විතර දේශීය ණය ගන්නත් බලාපොරොත්තු වෙනවා. මේක කැමති දෙයක් නෙමෙයි, කළ යුතු දෙයක් නෙමෙයි. නමුත් කාලයක් තිස්සේ රජය කරන්නේ රෝල ගහනවා. එහෙමත් නැත්නම් රෝල් ඕවර් කරනවා. අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ ණය වාරිකය නැවතත් අලුත් ණයක් හැටියට ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට ජාත්‍යන්තර මූල්‍ය වෙනත පොලේ දොරවල් වැහිලා අපිට ඒ අවස්ථාව අද නැහැ. 2019 ගෙනාපු බදු සංශෝධනත් එක්ක ඊළඟට කඩාවැටිච්ච මේ කොවිඩ් ආර්ථිකයත් එක්ක නොයෙකුත් ශ්‍රේණිගත කිරීමේ ආයතන අපේ ශ්‍රේණිගත කිරීමෙන් පල්ලෙහාට දාලා මුළු 2015 ඉඳලා 2019 ඉවර වෙනකම්ම එක ශ්‍රේණිගත කිරීමකින්වත් අපිව පහළට ගියේ නැහැ. එදා කවුරු හරි මේක එහෙම කිව්වනම් ඒක වැරදි. එකම එක අවස්ථාවයි ගියේ අර දින 52 හොරාණ්ඩු ආපු දවසේ B+ එකේ ඉඳලා B2කට ශ්‍රේණිගත කිරීමෙන් පල්ලෙහාට දැම්මා. ඊට පස්සේ පල්ලෙහාට දැම්මේ ඊයේ පෙරේදා. දැන් බලන්න ගරු අගමැතිතුමනි ඊයේ හැන්දෑවේ ද්විතීක වෙළඳපොලේ ශ්‍රී ලංකා ස්වෛරි බැඳුම් කරවල මිල කීයද? පොලිය කීයද? 2021 ජූලි මාසේ කල්පිරණ බැඳුම් කරේ විකිණෙන්නේ 124.5%. ජනවාරි 2022 බැඳුම් කරේ විකිණෙන්නේ 130.7%. මාර්තු 2025 කල්පිරණ බැඳුම් කරේ විකිණෙන්නේ 118%. මාර්තු 2030 විකිණන බැඳුම් කරේ විකිණෙන්නේ 115.4%. අපිට මේ ගණන් වලට ණය ගන්න බෑ කතා නායකතුමනි. ඒ නිසා රජය කොහොමද මේ ප්‍රශ්නට මූණ දෙන්නේ? ඔව් හැමෝම කියනවා දෙස් ඔක්තෝබර් මාසේ රුපියල් ඩොලර් බිලියන 1000ක ණයක් අපි ගෙව්වා කියලා. ඔව් ඒක ගෙව්වා. ඒක ගෙව්වේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අධිපතිතුමාට පින් සිද්ධ වෙන්න. මොකද එතුමාගේ දුරදක්නා නුවණ නිසා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත සක්‍රීය නායකලකන්වනාකරීමේ පනත කියලා. ඒකෙන් එකතු කරගත්ත සංචිත වලින් තමයි මේ කට්ටිය මේ ණයටක ගෙව්වේ. නමුත් හැමදාම සංචිත වලින් අපිට ණය ගෙවන්න බෑ. අපිට මේ ප්‍රශ්නට මූණ දෙන්න සිද්ධ වෙනවාමයි. දැන් අර මම කලින් කියපු ඩොලර් මිලියන 6700 අපි හිතමු ඇමරිකාවේ මහ බැංකුවෙන් ගත්ත මිලියන 1000 ඒක රෝල් ඕවර් කරා ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අර ස්වප් වාගයක් තියෙනවානේ මිලියන ඩොලර් මිලියන 1300ක් ඒකත් රෝල් ඕවර් කරා කියමු ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මිලියන 6700ක් තියෙනවා ඇමරිකන් ඩොලර් ඒවයි තියෙනවා පුද්ගලික ආයතන වලින් ගත්ත ණය බැංකු වලින් ගත්ත ණය අපි හිතමු ඒවත් ඒවා ගෙවලා දැම්මා ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙමනම් අපිට ඉතුරු වෙනවා ඩොලර් මිලියන 4100ක් ගෙවන්න රජයට. මෙන්න මේක තමයි ගැටලුව. මේකට අමතරව අපිට තියෙනවා අපේ අපනයන ආනයන අතර වෙනස. අපි ලංකාවට එන ප්‍රේෂණයි ලංකාවේ යන ප්‍රේෂණයි අතර වෙනස. සේවා අපි පිටරට ගිහිලා වියදම් කරන අයයි පිටරට කට්ටිය මෙහෙ ආවිල්ලා වියදම් කරන අයයි අතර තියෙන වෙනස. මේකට කියනවා අපි ජංගම ගිනුම කියලා. මේ ජංගම ගිනුමේ ශේෂය හිඟයක් තියෙනවා. මේ අවුරුදු ඉවර වෙනකොට අවම වශයෙන් ඩොලර් බිලියන 1.5ක් විතර ප්‍රමාණය. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා ඩොලර් බිලියන 5ක් ඩොලර් බිලියන 6ක් විතර ප්‍රමාණයක් සංචිත වලින් ගෙවන්න. අපිට එච්චර සංචිත නැහැ කතා නායකතුමනි. අපිට තියෙන සංචිත බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 5.8යි. ඒකෙනුත් ඩොලර් මිලියන 400ක් තියෙන රත්තරන් වලින් ඊට වඩා ගොඩක් තිබ්බා. නමුත් මහ බැංකුවේ රත්තරන් ටික මේ ළඟදී විකුණලා දැම්මා. කියමු මිත්‍ර රටවල් වලින් අපිට ඩොලර් බිලියන 2ක ණයක් හම්බුණා කියලා චීනෙන් ඉන්දියාවෙන්. ඒ තවත් අපිට ඩොලර් බිලියන 4ක් අවශ්‍ය වෙනවා ගෙවන්න. අපි හිතමු ඩොලර් බිලියන 2ක් ගත්ත කියලා සංචිත වලින්. ඒත් අපිට ඩොලර් බිලියන 2ක් මදි වෙනවා ගෙවන්න. ඒ නිසා මේක තමයි අපිට තියෙන මේ හෙට අනිද්දාම විසඳන්න තියෙන මූලික ප්‍රශ්නය. හරි මේක කල් දාන්න බෑ. In English they say don't kick the can down the road. You can't kick the can down the road anymore. Honorable Speaker, we must understand this. Honorable Minister, you must understand it as a Minister of Foreign Relationships that we are not facing a liquidity issue. Our issue is one of insolvency. It's not liquidity, it's insolvency. Enisa මේ ප්‍රශ්නෙට ෆන්ඩමෙන්ටල් ප්‍රශ්න උත්තර හොයන්න වෙනවා අර නිවාඩ් කබ්‍රාල් මහත්තුමා කිව්වා වාගේ. ඉතින් ඒ නිසා නොම්බර දත්ත වසන් කරලා ලොකු කතා කරලා රේටින් ඒජන්සි වලට කෑ ගහලා මාධ්‍ය නිවේදන නිකුත් කරලා ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා රජය වහාම මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න ඕනේ. අපිට කිව්වා මෙවලම් තියෙනවා, ටූල්ස් තියෙනවා කියලා, රට රොකට් එකක් වගේ වර්ධනය වෙනවා කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. හැබැයි රජයට විකල්පයක් තියෙනවා. අපි වග කියන විපක්ෂයක් හැටියට ඒකත් ඉදිරිපත් කරන්න සූදානම්. මගේ උගත් ඇමතිතුමාටත් අපේ විදේශ ඇමතිතුමාටත් ඒක තමයි අපිට පුළුවන් ණයසහන කාලයක් ඕනනම් ලබා ගන්න. බොහෝ රටවල් දැනට එව්වා ලබාගෙන තියෙනවා. මොරටෝරියම් කියනවා. සාමාන්‍ය බිස්නස් එකක් කොවිඩ් එක ඇවිල්ලා තියෙනවා, ගෙවා ගන්න බෑ ණය, ආදායම අඩු වෙලා බැංකුවට කියනවා මොරටෝරියම් එකක් දෙන්න මාස 6ක් නැත්නම් මාස 12ක්. රටවලුත් එහෙමයි. නමුත් අපිට එහෙම වුවමනාවක් නම් නැති පාටයි ගරු විදේශ ඇමතිතුමා. ඔබතුමාට තිබ්බට හරි හරි ඒක තමයි මම කියන්නේ මේ අපි ඔබතුමාලට දෙන මේ එක යෝජනාවක් පිළිගන්නවා නම් පිළිගන්න එහෙම නැත්නම් ඒක ඔබතුමාලගේ මේ මේ it is your prerogative not mine but it is my duty as a responsible opposition to show that immaterial of which party that we represent here that as a nation we have to face this problem and so many other countries have done that IMF has given the rapid financing facilities for more than 30-40 countries right හැබැයි අපේ මුදල් රාජ්‍ය අමතිවරයා මොකද්ද කිව්වේ අපි ICU එකේ නෙවෙයි අපිට ලේ ගන්න අවස්ථාවයක් නැහැ ලේ දෙන්නේ ICU එකේ ඉන්නකොට දැන් අපේ ප්‍රශ්නේ ඉවරයි කියලා ඉතින් එහෙමනම් මේ දත්ත වෙනස් කරලා නම් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියන කම නැවතත් කියනවා හැබැයි මම එකක් කියන්න අපි වහාම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගියේ නැත්තම් යම් කිසි විදියකට මේ රට ලොකු අගාධයකට වැටෙන්න ඉඩ තියෙනවා ඒ නිසා There are two ways of doing it. One is debt restructuring. අපි haircut කියලා කියනවා. ඒ කියන්නේ ගෙවන්න තියෙන සම්පූර්ණ ණය වාරිකයත් ඒ අතර වාරයේ ගෙවන්න තියෙන පොලි ප්‍රමාණයත් යම්කිසි කැපීමක් කරනවා. එහෙමත් නැත්නම් අපි haircut කියලා කියනවා. haircut සමා වෙන්න reprofile කියලා කියනවා. reprofile කියන්නේ ඔබතුමා දන්නවා අඩු කර ගන්න අවශ්‍ය ණය ගෙවන ප්‍රමාණය. නමුත් කල් දා ගන්න පුළුවන්.
you have taken 10 minutes more.
Right. I will wind up in 3 minutes. හරි. කල් දා ගන්න පුළුවන් රීප්‍රොෆයිල් කියලා. අපිට කියන්න පුළුවන් මාස 18කින්, මාස 24කින්, මාස 36කින් අපි නැවත මේවා ගෙවන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ මේ මේකෙන් ඇයි අපිට මේක අවශ්‍ය වෙන්නේ? මේක අවශ්‍ය වෙන්නේ අපේ රටේ මිනිස්සු දුක් විඳිනවා. ඔවුන්ට ස්ටිමියුලස් එකක් දෙන්න ඔබ කියනවා ඔබට සල්ලි නැහැ කියලා. අපි පෙන්වන්න හදන්නේ ඔබට සල්ලි නැහැ කියන එක ඇත්ත කතාවක් නෙවෙයි. ඔබට සල්ලි හොයාගන්න හැකියාවක් තියෙනවා. නමුත් ඒක සත්‍යයට යථාර්ථයට මුහුණ දෙන්න ඔබලාට ශක්තියක් තියෙන්න ඕනේ. ඒ ශක්තිය තියෙනවා නම් කොන්දපණ තියෙනවා නම් මේ ආණ්ඩුවට කියන්න හැකියාවක් නැහැ. අපේ මිනිස්සුන්ට අපිට උත්තේජකයක් දෙන්න අපේ වැටලා තියෙන ආයතන වලට ස්ටිමියුලස් එකක් දෙන්න අපිට සල්ලි නැහැ කියලා. පාරවල් තාර දාන්න එව්වා නැවත කාපට් කරන්න සල්ලි තියෙනවා නම් ඔබලාට කියන්න බෑ සදාචාරයක් නැහැ කියන්න. We don't need to give goodies. අපි මිනිස්සුන්ට සීනි බෝල දෙන්න බෑ කියලා කියන්න සදාචාරයක් නැහැ කියන කියනවා. මං අවසන් කරන්නම් අපේ කතානායකතුමනි මං ගොඩක් වෙලා කතා කරා මේ පතෝල අයවැයෙන් වසංගතයෙන් පීඩා විඳින සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙච්ච කිසිම සහනයක් ලැබුණේ නැහැ අපේ රටේ උගත් තරුණ තරුණියන්ට තමන්ගේ දැනුම බුද්ධිය පාවිච්චි කරලා ලෝකෙත් එක්ක එකතු වෙලා දියුණු වෙන්න තිබිච්ච අවස්ථාව ඉදිරිපත් කරපු ලිං මැඩි න්‍යායෙන් සම්පූර්ණයෙන්ම වහලා දාලා තියෙනවා අපනායන වෙළඳපොළ ඉලක්ක කරගෙන තරගකාරී නිෂ්පාදන ආර්ථිකයක් හදන්න මේ අයවැයෙන් කිසිම යෝජනාවක් නැහැ. ඒ නිසා ණයගුලෙන් ගොඩවෙන්න ආර්ථිකය වර්ධනය කරලා ලෝකෙත් එක්ක එකතු වෙලා අපනායන වැඩි කරලා ඩොලර් හොයාගන්න අර ඩොලර් ණය ගෙවා ගන්න වැඩපිළිවෙලක් නැහැ. වචනවලට එහාට ගිය සමාජ සුභ සාධන තලක් නැහැ. උන්නත් එකයි මලත් එකයි වගේ තමයි මිනිස්සුන්ට සලකලා තියෙන්නේ. කතානායකතුමනි මම අවසන් කරනවා මේ ආවෙන් පේන්නේ මේ රජයට අපේ රටේ මිනිසුන්ගේ හැකියාව ගැන විශ්වාසයක් නැහැ හැකියාව ගැන විශ්වාසයක් නැහැ නෝ ශ්‍රී ලංකා කැන් ඔනරබල් මිනිස්ටර් අපිට කියන්න අපිට කරන්න පුළුවන් අපි බය වෙන්න ඕනේ නැහැ ලෝකෙට අපි කවදාකවත් ලෝකෙට බය වුණේ නැහැ අපි ලෝකෙට බය වුණේ නැහැ අපිට කරන්න පුළුවන් ආත්ම ශක්තිය තියාගන්න අදිෂ්ඨානය තියාගන්න කැපවීම තියාගන්නවා නම් අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් කියලා කියමින් මේ ජනතාවට තියෙන එකම විකල්පයයි නූතනවාදී නව්‍ය ප්‍රගතිශීලී ඉදිරි අවුරුදු 4න් එන සමග ජන බලවේගයේ ආණ්ඩුවෙන් මේ ජනතාවට සෙතක් සලසන්න අපි බලාපොරොත්තු වෙනවා බොහොම දෙස්